ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැලින් සමීප කරයි.
සුපරදු ලෙසින් එමනම් අද දවසේදීත් අපි සූදානම් මේ වෙනකොට සමස්ත ලෝකීයම වාර්තා වන අලුත්ම තොරතුරු ඔබ හමුවේ තබන්න ලොව වටා විදෙස් වෙති සමාලෝචනයෙන්. ශ්‍රී ලංකාවේ සිට ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට සුපරදු ලෙසින් මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාත් සූදානම් සිටින්නේ අලුත්ම තොරතුරු ඔබ හමුවේ තබන්නට. ආයුබෝවන් අමල්. මුලින්ම අපිට කතා බහ කරන්න පුළුවන් මේ වෙනකොට ලෝකීයම වැඩිපුර අවධානයක් යොමු වෙලා තියෙන මීට වසර 8කට කලින් සිදු වුණු ගුවන් යානා අනතුරක් සම්බන්ධව. ඔබට මතක ඇති අපි දිගින් දිගටම සාකච්ඡා කළා MH17 ගුවන් යානා අනතුර, MH370 මැලේසියානු ගුවන් යානයේ අතුරුදන් වීමට පස්සේ සමස්ත ලෝකීයම කම්පිත වුණා. තවත් මැලේසියානු ගුවන් යානයක් MH17 ගුවන් යානය යුක්රේනයට ඉහළින් පියාසර කරන අතරතුරේදී අත්වැරදීමකින් මිසයිල් ප්‍රහාරයක් එල්ල වුණා කියලා තමයි ඒ දවස්වල කිව්වේ. ඉතින් මේ මිසයිල් ප්‍රහාරයක් එල්ලවීමෙන් අනතුරුව මේ ගුවන් යානය කඩා වැටුණා. පුද්ගලයින් 298ක් මරමුවට පත් වුණා. එයින් 38 දෙනෙක් ඔස්ට්‍රේලියානු ජාතිකයින්. ඉතින් මේ නිසා ඔස්ට්‍රේලියාවටත් මේ සිදුවීම වඩාත් වැදගත්. අපිට අමල් මෙතනදී වාර්තා වෙනවා මේ ඛේදවාචකයට වගකිව යුතු පුද්ගලයින් මේ වෙනකොට හඳුනාගෙන ඔවුන්ට චෝදනා ගොනු කරලා තියෙනවා කියලා. මා කැමති සම්බන්ධව වැඩිදුර තොරතුරු මුලින්ම දැනගන්න.
ඔව් දිලක්ෂි, මේ ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වුණේ නෙදර්ලන්තේ. අවුරුදු දෙකහමාරක නඩු ඇසීමෙන් පසුව මේ නෙදර්ලන්ත උසාවිය දැන් තීන්දුව කළා තියෙනවා මේ ප්‍රහාරයට පුද්ගලයන් 3 දෙනෙක් ඍජුවම සම්බන්ධ වුණයි කියලා. ඒ 3 දෙනා අතරින් 2 දෙනෙක් රුසියානු ජාතිකයන්, 3 වෙනි පුද්ගලයා යුක්රේන් පුරවැසියෙක්. මේ 3 දෙනාම රුසියාවේ රහස් ඔත්තු සේවයට, බුද්ධි අංශවලට සම්බන්ධ පුද්ගලයන් හැටියට හඳුනාගෙන තියෙනවා. මේ ප්‍රහාරයට ඔවුන් ඍජුව වග කියන්නට ඕන. මේ ප්‍රහාරය සඳහා පාවිච්චි කළ තියෙන්නේ BUK කියන වර්ගයේ ගුවන් යානාශක මිසයිලයක් කියලත් ඔවුන් නිගමනය කළා. ඉතින් ඒ අනුව මේ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් 3 දෙනාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම නියම වුණා. මෙතනදී මේ චූදිතයන් 3 දෙනා උසාවියට ඉදිරිපත් වෙලා තිබුණේ ඔවුන් රුසියාවේ සැඟවී ඉන්නවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඔවුන් උසාවියට පැමුණෙන්නේ නැති වුණත් ඔවුන් නැතිව මේ නඩුව අවුරුදු දෙකහමාරක විභාගයෙන් පස්සේ තමයි මේ විදිහට තීන්දුව ප්‍රකාශ කළ තියෙන්නේ. ඉතින් මෙතනදී රුසියාව මේ නඩු තීන්දුව විවේචනය කළා තියෙනවා. ඔවුන් රුසියාව ප්‍රකාශ කළා තියෙනවා මේක දේශපාලනික වශයෙන් තියපු නඩු විභාගයක් මිසක්ක මේක සාධාරණ ඉෂ්ට වෙන එකක් නෙමෙයි කියලා. රුසියාව මේ නඩු තීන්දුව බාර ගන්න සූදානම් නැහැ. නමුත් යුක්රේනයේ මේ අවස්ථාවේදී මේ නඩු තීන්දුව පිළිඅරගෙන තියෙනවා. යුක්රේන ජාතිකයෙකුත් මේකට සම්බන්ධ වුණාට ඒ යුක්රේනයේ නැගෙනහිර කොටසේ බෙදුම්වාදී කණ්ඩායමක පුද්ගලෙක් තමයි මේ විදිහට සහභාගී වුණේ කියලා රුසියා යුක්රේනයේ ප්‍රකාශ කළා තියෙනවා. එකම අනිකුත් බටහිර රටවල් මේ වෙනකොට මේ තීන්දුව පැසසුමට ලක් කරලා තියෙනවා. රටවල් 10ක පුද්ගලයන් මේ ගුවන් යානේ ගමන් කරලා තිබුණා. නෙදර්ලන්ත ජාතිකයන් 196 දෙනෙක් මේ ගුවන් යානේ හිටියා. ඒ වගේම මැලේසියානු ජාතිකයන් 43ක් හිටියා. ඊට අමතරව ඔබ කිව්වා වගේ ඕස්ට්‍රේලියානු ජාතිකයන් තමයි 38 දෙනෙක් මේකේ. ඉතින් මේ රටවල් වල ආණ්ඩු මේ වෙනකොට මේ නඩු තීන්දුව පැසසුමට ලක් කරලා තියෙනවා. මොකද මේ අවුරුදු 8කට කලින් 2014 ජූලි මාසේ වෙච්ච මේ ගුවන් අනතුරෙන් පස්සේ ඥාතීන්ට යම් කිසි අස්වැසිල්ලක් මේ නඩු තීන්දුවෙන් ලැබෙයි කිය.
දැන් ඔය MH17 ගුවන් යාන අනතුරට හේතු වුණේ මිසයිල් ප්‍රහාරයක්නේ. දැන් මිසයිල් කතාවක් මේ සතියේදී ලෝකේ කලබන්නට සමත් වුණා. ඒ තවත් ප්‍රවෘතියක්. ඒ තමයි යුක්‍රේන රුසියා මේ යුද්ධය පවතින අතරතුරේදී මිසයිලයක් පතිත වෙලා තියෙනවා අසල්වාසී පෝලන්තයට. ඉතින් පුද්ගලයන් 2 දෙනෙකුත් මිය ගියා. දැන් රුසියාවට මේකේ වැඩි බරපැනක් පැටවුණා. රුසියාව තමයි මේ එල කරන්නට ඇත්තේ කියලා. ඊට පස්සේ මේ චෝදනාව අපි දැක්කා යුක්‍රේනයටත් එල්ල වෙනවා. කොහොම හරි දැන් මේ සම්බන්ධව දැවැන්ත අවධානයක් තියෙනවා. මොකද රුසියා යුක්‍රේන යුද්ධයේ අතුරුඵල විදිහට මේ ආකාරයෙන් මිසයිල් ප්‍රහාරවලට අසල්වාසී රාජ්‍යයන්ට පවා මුහුණ දෙන්නට සිදුවන තත්වයක් උද්ගත වෙලා තියෙනවා කියලා. මේ සම්බන්ධව මේ වෙනකොට කරුණු හොයාගෙනද තියෙන්නේ අමල්? නේටෝ සංවිධානයේ මොනවද මේ සම්බන්ධව කියන්නේ?
ඔදිලක්ෂ, මේ ප්‍රහාරය ඇත්තටම පෝලන්තයත් යුක්‍රේනයත් මේ රටවල් දෙකේ දේශ සීමාවේ ඉඳලා කිලෝමීටර් 10ක් විතර කිට්ටුවෙන් තමයි මේ මිසයිලේ පතිත වෙලා සාමාන්‍ය වැසියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙන්නේ. ඉතින් මෙතනදී පෝලන්තය දිගින් දිගටම ප්‍රකාශ කරා මේ ප්‍රහාරය එල්ල වුණේ යුක්‍රේනයෙන්, මේක අත්සරද්දකින් සිද්ධ වෙච්ච එකක් කියලා. නමුත් යුක්‍රේන ජනාධිපති ව්ලඩිමීර් සෙලෙන්ස්කි දිගින් දිගටම මුලින්ම ප්‍රකාශ කළේ මේක රුසියාව විසින් එල්ල කරපු ප්‍රහාරයක්. රුසියාව යුක්‍රේනයට ප්‍රහාර එල්ල කරන අතරතුරේදී මේ එක මිසයිලයක් බොහෝ විට වැරදිලා හෝ පෝලන්තයට පතිත වුණයි කියලා. නමුත් මෙතනදී දැන් නේටෝ සංවිධානයත් ඒ වගේම පෝලන්තයත් අනෙකුත් බටහිර බලවතුනුත් මේ වෙනකොට දැන් නිගමනය කරලා තියෙනවා ඇත්තටම මේ ප්‍රහාරය දියත් කරලා තියෙන්නේ යුක්‍රේනයෙන්. යුක්‍රේනය රුසියාවේ ප්‍රහාරවලට ප්‍රතිඋත්තර දෙන අවස්ථාවේදී මේ එක් මිසයිලයක් වැරදීමකින් පෝලන්තයට පතිතුණයි කියලා. මේක ඇත්තටම ඉතාමත්ම වැදගත් කාරණාවක්, මුළු ලෝකෙටම වැදගත් කාරණාවක් වෙන්නේ දිලදුක්ෂි. පෝලන්තයේ නේටෝ සංවිධානයේ සමාජිකයෙක් නිසා යම් කිසි විදිහකට රුසියාව පෝලන්තයට ප්‍රහාරයක් එල්ල කරනවා නම් පෝලන්තය වෙනුවෙන් ඉදිරිපත් වෙලා පෝලන්තය ආරක්ෂා කිරීමට අනෙකුත් නේටෝ රටවල් බැඳිලා ඉන්නවා. ඉතින් පෝලන්තයත් නේටෝ සංවිධානයත් මේ පිළිබඳ කලබල වෙන්නේ නැතිව මේ ගැන සොයා බලලා තමයි ඔවුන් මේකට ප්‍රතිචාර දැක්වේ. ඒ හින්දා ඒ ඇතිවෙන්න ගිය ලොකු ව්‍යසනයක් යම්තරම් දුරකට පාලනය වුණා කියලා අපිට මෙතන නිගමනය කරන්න පුළුවන්. මොකද යුක්‍රේනයේ කොතරම් දුරට රුසියාවට ඍජුවම චෝදනා එල්ල කරන් නේටෝ සංවිධානය පෝලන්තයත් ඉගෙන ටිකක් වගකීමෙන් කටයුතු කර බව මෙතනදී අපිට පෙනී යනවා.
ලෝකයේ තවත් ප්‍රමුඛතම අවධානයක් යොමු වුණු කාරණාවක් අපිට කතාබහ කරන්න පුළුවන් මියන්මාරයේ පැත්තෙන්. මියන්මාරයේ දැන් තියෙන හමුදා පාලනයක් ඔබ දන්නවා, මේ පිළිබඳව අපිත් දිගින් දිගට මේ සම්බන්ධව සාකච්ඡා කළා. මේ මිලිටරි ජුන්ටාව මේ පැවති පාලනය, ඒ කියන්නේ අවුන් සාන් සූචිගේ පාලනය යටතේ පැවති ප්‍රජාතන්ත්‍රවාදී පාලනය නිරපහරල තමයි බලය අල්වා ගත්තේ. ඉතින් මේ මියන්මාර හමුදා පාලනයට ලෝකයේ බොහෝ රටවල් එකඟතාව පළ කරන්නේ නැහැ, මිත්‍ර සමාගම් පවත්වන්නේ නැහැ. යම් යම් ඉල්ලීමුත් තියෙන මානව හිමිකම් කඩකිරීම් වළක්වන්න කියලා මේ රට තුල සිදුවන හමුදා පාලනයෙන්. ඒ අතරතුරේදී මේ සතියේදී අවුන් සාන් සූචීට පක්ෂව කටයුතු කරපු මේ වෙනකොට මියන්මාර හමුදා අත්අඩංගුවේ පතුවන පුද්ගලින් විශාල සංඛ්‍යාවක් නිදහස් කරන්නට මේ මිලිටරි ජුන්ටාව කටයුතු කළා. ඇයි මෙහෙම කළා තියෙන්නේ? මේක එක කතාවක්. අනිත් එක පහුගිය දවස්වල ඔස්ට්‍රේලියාවෙත් විශාල කතාබහක් තිබුණා. ඔස්ට්‍රේලියානු ජාතිකයෙක්, ඔහු මූලිකවම ජපන් ජාතිකයෙක්, පසු ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගත් අවුන් සාන් සූචිගේ උපදේශකවරයා විදිහට කටයුතු කරපු ෂෝන් ටර්නල් කියන පුද්ගලයා පිළිබඳවත් ඔහුවත් නිදහස් කරලා තියෙනවා මේ අත්අඩංගුවෙන්. ඉතින් මේ ප්‍රවෘත්ති ඔස්ට්‍රේලියාවටත් වැදගත්. අමල්, මේ වගේ තීරණයක් ඇයි මේ මියන්මාර් හමුදාව ගත්තේ?
දිලෘක්ෂි, මෙතන ඔවුන් සඳහන් කරන්නේ රටේ ජාතික දිනය සැමරීම සඳහා මේ විදිහට අත්අඩංගුවේ සින්න සිරකරුවන් නිදහස් කරන්නට යෙදුණයි කියලා. ඔවුන් ප්‍රකාශ කරේ 6000කට ආසන්න පිරිසක් නිදහස් කරනවායි කියලා. අපිට දැනට දැනගන්න ලැබිලා තියෙනවා 5774 දෙනෙක් මේ විදිහට ඊයේ දවසේ වෙනකොට නිදහස ලැබුවයි කියලා. ඒ සාමාන්‍ය සිරකරුවන් තමයි මේ විදිහට නිදහස් කරලා තියෙන්නේ. නමුත් ඒ අතර ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක් වෙච්ච කීප දෙනෙකුත් ඉන්නවා ඔබ පැවසු විදිහට. විශේෂයෙන්ම මීට කලින් මියන්මාරේ හිටපු බ්‍රිතාන්‍ය තානාපතිවරිය විකි බොමනුත් මේකට ඇතුළත්. ඊට අමතරව ඔබ සඳහන් කළා වගේ ෂෝන් ටර්නර් සහ ටෝරු කුබෝටා කියන ජපන් ජාතික මාධ්‍යවේදියත් මේ විදිහට නිදහස් කරලා තියෙනවා. මෙතනදී විකි බොමන්, ඒ කියන්නේ බ්‍රිතාන්‍ය හිටපු තානාපතිවරිය, ඒකම ෂෝන් ටර්නර් සහ ටෝරු කුබෝටා කියන මේ තුන්දෙනා සිරෙන් නිදහස් කරාට පස්සේ රටින් පිට වෙලා දැන් මේ වෙනකොට තායිලන්තයට පැමිණලා තියෙනවා. ඉතින් මේක සමහර විට මියන්මාරේ මිලිටරි ජුන්ටාව තමන්ට විදේශ රටවලින් එන බලපෑම් නිරන්තරයෙන් මේ පිරිස නිදහස් කිරීම සඳහා එල්ලවන බලපෑම් නැති කරගන්නට මේ විදිහට ඔවුන්ව හිරෙන් නිදහස් කරලා යම්තරම් දුරකට ජාත්‍යන්තර ප්‍රජාවෙන් තමාට එල්ලවන ඒ පීඩනය අඩු කරගන්න කටයුතු කළා කියලා තමයි මේ වෙනකොට වාර්තා වෙලා තියෙන්නේ.
අපි මීළඟට අවධානය යොමු කරමු ඇමරිකාව දිසාවට. අපි පසුගිය සතියේදී සාකච්ඡා කළානේ ඇමරිකාවේ මධ්‍යවාර ඡන්දය පැවැත්වෙනවා කියලා. ඒ කියන්නේ යම් ආණ්ඩුවක් පත් වුණාට පස්සේ, ආණ්ඩුවේ ඒ පාලන කාලයෙන් අර්ධයක් ගත වුණාට පස්සේ ඉහළ මන්ත්‍රණ සභහ සහ පහළ මන්ත්‍රණ සභාවල බලය නැවතත් සලකා බැලීමක් සිදු කරනවා ඡන්දයක් හරහා. ඉතින් පහළ මන්ත්‍රණ සභාව විශේෂයෙන්ම මේ තීන්දුව තීරණ ගණන මන්ත්‍රණ සභාව මෙහි බලය පිළිබඳව විශාල කතාබහක් තිබුණා. වර්තමාන පාලක පක්ෂය වන ඩිමොක්‍රටික් පක්ෂයට මේ බලය ගිලිහියයිද, රිපබ්ලිකන්ස්ලා කියන්නේ වර්තමාන විපක්ෂය මෙහි බලය අත්පත් කරගනීවිද කියන සැක සංකා තිබුණා. මේ සම්බන්ධව නිශ්චිත තීරණයක් දැන් මේ සතිය වෙනකොට අපිට ආරංචි වෙනවා ඇමරිකාව පැත්තෙන්. එතකොට ජෝ බයිඩන්ගේ බලය සම්බන්ධව යම් ගැටලු මතු වෙලා තියෙනවද මේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය හරහා? කැමති වැඩිදුර විස්තර දැනගන්නම.
ඔව්, නිරක්ෂපතෙන් ගිය සතියේ කිව්වා වගේ බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණා රිපබ්ලිකන් පක්ෂය මහා පරිමාණයෙන් විශාල විදිහට ඉහළ මන්ත්‍රණ සභාවත් පහළ මන්ත්‍රණ සභාවත් මේ දෙකේම බලය අත්පත් කරගනී කියලා. නමුත් ඒ බලාපොරොත්තු වෙච්ච විදිහට ඒ විශාල ජයග්‍රහණයක් රිපබ්ලිකන් පක්ෂයට ලබා ගන්නට බැරි වුණා. දැන් ඇවිල්ලා තියෙන ඡන්ද ප්‍රතිඵල අනුව පහළ මන්ත්‍රණ සභාවේ බහුතරයක් රිපබ්ලිකන් පක්ෂය දිනාගෙන තියෙනවා. නමුත් එසේ දිනාගත්තත් මේක ජයග්‍රහණයක් හැටියට සලකන්නට ඔවුන්ට හැකි වෙලා නැහැ. ඒකට හේතුව වෙලා තියෙන්නේ ඔවුන් ඒ බලාපොරොත්තු වෙච්ච විදිහට විශාල බහුතරයක් ඔවුන්ට දිනා ගන්නට හැකි වුණේ නැහැ. ඒ එක්කම ඉහළ මන්ත්‍රණ සභාව, එහෙම නැත්නම් අපි කියන මේ සෙනෙට් එකේ ආසන 150ක්ම මේ වෙනකොට ඩෙමොක්‍රටික් පක්ෂය ඇති තියෙන්නේ. ඉතින් මේ අනුව ඉහළ මන්ත්‍රණ සභාවේ බලය ඩෙමොක්‍රටික් පක්ෂයේ අතේ රැඳී පවතිනවා. ඉතින් ඒක අතිවිශාල ජයග්‍රහණයක් හැටියට හඳුන්වනවා. ඒ එක්කම ජෝ බයිඩන් ජනාධිපතිවරයාට ඔහුගේ අවුරුදු 4 දුර කාලයේ ඉතිරි අවුරුදු 2 යම්තරම් දුරකට ඇමරිකාවේ මේ කොංග්‍රස් සභාවේ ඒ කටයුත්ත කරගෙන යාමට ඌට හැකියාවක් ලැබිලා තියෙනවායි කියලයි වාර්තා වෙන්නේ. ඉතින් මෙතනදී ඩොනල්ඩ් ට්‍රම්ප්, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ප්‍රතිපලයක් එක්ක ඌ සඳහන් කරලා තියෙනවා ඌ නැවතත් ඊළඟ මැතිවරණයේ ජනාධිපතිවරණයේදී අපේක්ෂකෙක් හැටියට ඉදිරිපත් වෙනවායි කියලා ඌ සඳහන් කළා. ඒ රිපබ්ලිකන් පක්ෂයේ නැවත ගොඩනැගීම සඳහා ඌ කටයුතු කරනවායි කියලා. කෙසේ වුණත් ජෝ බයිඩන්ගේ පාලනයට ජෝ බයිඩන්ගේ ඩෙමොක්‍රටික් පක්ෂයට හැකියාව ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම එක් මන්ත්‍රණ සභාවක් ආරක්ෂා කර ගැනීමටත් අනෙක් මන්ත්‍රණ සභාවේ කවුරුත් බලාපොරොත්තු වෙච්ච විදිහට පරාජය නොවි යම්කිසි විදිහකට තමන්ගේ බහුතරය නැති වුණත් පාලනයේ වැඩි පිරිසක් ඒ මන්ත්‍රණ සභාවට පත් කරගන්න. ඉතින් ඒ අනුව බලාපොරොත්තු වෙන ජෝ බයිඩන්ට ඉදිරි අවුරුදු 2 ලොකු කරදරයකට මුහුණ දෙන්නේ නැතිව ඔහුගේ ඒ පාලන තන්ත්‍රයේ ඉදිරි අවුරුදු 2 කරගෙන යන්නට ඔහුට ජනවරමක් ලැබිලා තියෙනවා කියලා.
අමල් සූතිය පළ කරමින් එහෙමනම් අපි ඔබට සමුදෙනවා. බොහොම සූතිය මේ සතියේදී ලෝකයේ ප්‍රමුඛතා පිළිබඳව අවධානය යොමු කරන්න අපිත් එක්ක සම්බන්ධ වුණාට. අපි අලිත් හමු වෙමු ලබන සතියේ සිකුරාදා මේ ලෝ වටා විදේශ වෙති සමාලෝචනයේ. ආයිබෝවන්.
ආයිබෝවන් දිට්ඨි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.